නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දික්ඛින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේධං නයි ජාතු ගබ්බසෙය්‍යං පුනරේති. අපි හැමෝටම හොඳ පුරුදු සූත්‍රයක කොටසක් නේද? මොකද්ද සූත්‍රේ? ඒ සූත්‍රේ කියන ඒ ගාථාය තේරුම තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතුකබ්බසෙය්‍යං පුනරේති. එතකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා, සිල්වා සීලවා කියලා කියන්නේ සිල්වත් වෙන කෙනා, සිල්වතා. දිට්ඨිංච අනුපගම්ම මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වතා දර්ශනයකින් යුක්ත නම්, සිල්වත් වෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් අන්න එයාට පුළුවන් කියනවා කාමේසු විනේය ගේදං. ගේදේ කියලා කියන්නේ කෑදරකම, තණ්හාව. කාමයන්හි තියෙන කෑදරකම තණ්හාව එයාට පුළුවන් හික්මවා ගන්න. එහෙම කාමයන් තියෙන කෑදරකම තණ්හාව හික්මුණු කෙනාට වෙන ලාභය මොකද්ද? නහි ජාතු ගබ්බ සෙය්‍යම් පුනරේති. නැවත මව කුසකට එන්න හේතු නැහැ. එතකොට නැවත මව කුසකට පැමිණෙන්නේ නැත්තේ, නැවත නොඋපදින්නේ කාටද? කාමයන් හිතියේ කේදරකම නැත්තම් තණ්හාව හික්මිච්ච කෙනාට. ඊයර මං කිව්වා වගේ තණ්හාව කියන කොටත් අපි පුද්ගල භාවයෙන් දකින මට්ටම විතරක් දකින්න එපා. පුද්ගල භාවයෙන් ඔබට ගිය කෙලෙසියක් තියෙනවා. උදාහරණයක් මතක් කළොත් දැන් මේ වෙලාවේදී මහ විශාල සද්දයක් ඇති වුණොත්, අකුණක් ගහනවා විදුලි කොටනවා වගේ, එකපාරටම අපි ගැස්සෙයිද? ගැසෙනවා, බය වෙනවා. ඒ කියන්නේ ජීවිත ආසාව, තණ්හාව. දැන් අපි කවුරුවත් හිත හිතා නෙමෙයිනේ බය වුනේ නේද? ඔන්න මම බය වෙනවා කියලා හිතලා නෙමෙයි. එතකොට හිතීමේ පරාසයනුත් ඔබට ගිය කෙලෙසයක් ඒ තියෙන්නේ. ඒ බඳු කෙලෙසයක් හිතීමේ පරාසය තුල ඉඳලා නැති කරන්න බෑ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා මානසිකාරය තුලින් අපිට නැති කරන්න බෑ. ඒ මානසිකාර මට්ටම පුද්ගල භාවයත් ඉක්මෝල ඇතුළට ගිය කෙලෙසය. ඒ තැන දක්වා ධර්මතාවයකින්ම හැදෙන්න ඕනේ. එතකොට ඒ නිසයි මේ තණ්හාව කියනකොට, කාමයන් හිතනින තණ්හාව කියනකොට අර ගැස්සෙන මොහොත දක්වාම ආйти. ඒද මේ ජීවිතේ තියෙන ආසාව තියෙන්නේ. ඒද තණ්හාව. ඒද කැමැත්ත. එතකොට අපි හිතන මට්ටමනොත් ඔබේ. එතකොට අපි බලමු කොහොමද මිත්‍යා දෘෂ්ටියකට නොපැමිණ දාර්ශනික යුක්ත සිල්වත් වෙන්නේ කියලා. එකයි දික්ඛින්ච අනුපගම්ම සීලවා. දික්ඛය කියනකොට එක එක ක්‍රම වලට පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ 62ක් දෘෂ්ටි, 28ක් මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ දෘෂ්ටි ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා අන්ත දෙකකට බෙදනවා ඊට පස්සේ. සාස්වත සහ උච්ඡේද කියලා. ඒ සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක අපේ ජීවිතෙන් හමු වෙන මට්ටමට ගත්තාම ඇත්ත සහ නැත කියන අන්ත දෙකට හම් වෙනවා. යමක් නැහැ කියනකොට උච්ඡේදවාදයත්, යමක් ඇතයි කියනකොට සාස්වතවාදයත් විද්‍යමාන වෙනවා. දැන් සත්‍යෙක් පුද්ගලෙක් ඉන්නවා, මම මගේ කියලා දෙයක් තියනවා කියලා ඇති බවක් අපිට හම්බ වෙනකොට එතන තියෙනවා මොකද්ද? සාස්වත දෘෂ්ටිය. සත්වයේ පුද්ගලයෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වොත් උච්චේදවාදී. ඒතේතේ උභයෝ අන්තේ අනුපගම්ම මජ්ජින තතහගතු අභිසම්බුද්ධ. එතකොට මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාන් තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ. අපි ඉස්සෙල්ලාම මේ අන්ත දෙක අතහරින්න ඕනේ, ඇත සහ නැත කියන. හැබැයි මේ අන්ත දෙක අතහරින්න පුළුවන් කමක් නැහැ දර්ශනයක් නැතුව. මේ අන්ත දෙක අතහරිනකොට දර්ශනය ඇති වෙන්නේ ඉබේමයි. දර්ශනයක් තිබුණොත් මේ අන්ත දෙක අතහැරෙනවා ඉබේම. ඊට මෙහා ලෝකෙ කිසිම කෙනෙකුට මේ අන්ත දෙක අතහරින්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් හැටියට දැන් අපේ මේ රූපෙම ගම්ම අපිට හිතෙනවා මේ මම ඉන්නේ, මේ සත්වයේ පුද්ගලයෙක්, මේ මගේ අතපය කියලා හිතෙනවා. උතන තියෙනවා සාස්ව දෘෂ්ටි. අපි යම් වෙලාවකදී මේ මට්ටමේ මෙදෙන්න කියලා මේ ශරීරයේ නුවණින් කොටස් කොටස් වලට බෙදලා කේස් ලොම් නියදත් හම්මස් නහර එකින් ඒ කඩලා මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මේ කුණු කොටස් 22ක් තියෙන්නේ, මෙතන සතර මහා ධාතුවක් තියෙන්නේ කියලා ගත්තොත් එතකොට අපි ලොකු දහමකටපත් වෙලා නෙමෙයි මේ තියෙන්නේ. මෙතෙන් තියෙන උච්ඡේදවාදයකට පැමිණීමක් විතරයි. මම කියලා කෙනෙක් නැහැ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියන තැනක. මොකද ඒකේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා, උච්ඡේද දෘෂ්ටියෙන් සම්මත සත්‍ය අතහරවනවා, සාස්වත දෘෂ්ටියෙන් ලෝකෝත්තර පරමාර්ථ සත්‍ය අතහැරවනවා. මේ දෘෂ්ටි දෙක නිකන් නෙමෙයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොටස් දෙකක් තියෙනවා, සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. එතකොට උච්ඡේද දෘෂ්ටියෙන් සම්මත සත්‍ය අතහැරවනවා කියලා කියන්නේ ලෝකෙ තුල සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියන බව ඇසුරු වෙනකොට සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා කතා කරනකොට එයා සම්මත සත්‍යෙ බැහැර කළා වෙනවා. තේරුණාද කියපේ? එතකොට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා අපි කතා කරද්දී පරමාර්ථ සත්‍යෙ අතහැරලා වෙනවා. මෙතනදී සම්මත සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් කියන දෙකම අතහැරෙන්නේ නැති විදිහට සම්මතයට පටහැනි වෙන්නෙත් නැහැ, පරමාර්ථයේ පටහැනි වෙන්නෙත් නැති විදිහට උච්ඡේද සාස්වත කියන අන්ත දෙකම ඇසුරු නොවන විදිහට අපිට දර්ශනයක් තියෙන්න ඕනේ. එතකොට තමයි හරියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනයකට අපිව පත් වෙන්නේ. එතනදී අපි කොහොමද ඉස්සෙල්ලාම මේ දෘෂ්ටි අතහැරලා දර්ශනයකට පත් වෙන්නේ කියන කාරණාව ගැන ටිකක් බලන්න ඕනේ. මෙතනදී එක එක න්‍යායන්, එක එක පරයයන් ගොඩාක් තියෙනවා. එතින්දී මම පොඩ්ඩක් ගන්නම් මේ නාම රූප කියන ධර්මතා දෙක මුල් කරගෙනම අපි විදර්ශනා කරනවා. එතනින්ම අපිට වරදින් නිසා ඒ මට්ටමම මම එතනින් ගන්නම්. කොහොමද අපි විදර්ශනා කරන්නේ නියම විදිහට කියලා. ඒකට මම ඉස්සරලා පොඩි උපමාවක් ගන්නවා. මේ වහල ඇති. දැන් ඈත පේනවා අපිට, අපි කියමු කුඹුරක් තියෙනවා. ওই කුඹුරේ ඉන්නවා පඹේ කියන්නේ. දැන් අපි ටිකක් ඈත ඉන්නේ. දැන් පඹයා වූ තැන පඹයා බව නොදන්නාකම නිසා අපිට ඇති වෙනවා මිනිස්සෙක් ඉන්නවා කියන අදහසක්. තේරෙනව නේද? කොන්න දැන් ඈත ඉන්නේ පඹයෙක්. පඹයා බව නොදන්නාකම නිසා මිනිස්සෙක් කියන අදහසක් ඇති වෙනවා. දැන් මිනිස්සෙක් ඉන්නේ සත්වයක් ඉන්නේ කියන අදහස සාස්ත්‍ව දෘෂ්ටිය අපේ. ඈත මිනිස්සෙක් ඉන්නවා, සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලාමයි අපිට පේන්නේ. තේරෙනා නේද? දැන් කොහොම මිනිස්සෙක් ඉන්නවා, සත්ව පුද්ගලෙක් ඉන්නවා කියලා අපිට හිතෙන මට්ටමට කියනවා මොකද්ද? සාස්ත්‍ව දෘෂ්ටිය, පුද්ගලෙක් ඉන්නවා කියලා. දැන් අපි සාස්ත්‍ව දෘෂ්ටියෙන් නැත්නම් සත්ව පුද්ගල හැඟීම තුල යම් කෙලෙස් ඇති වෙන නිසා සත්ව පුද්ගල හැඟීමෙන් මිදෙන්න අපි බලනවා. බලලා අපි විදර්ශනා කරනවා. කොහොමද විදර්ශනා කරන්නේ? සත්ව පුද්ගලයෙක් කියලා පේන තැනක මෙතන සත්ව පුද්ගලයෙක් නැහැ. එතෙන් තියෙන මුට්ටියකුයි ලී කැලි ටිකකුයි මේ කෝටු කැලි ටිකකුයි මෙන්න මේ ටිකක් නේ තියෙන්නේ සත්‍ය පුද්ගලෙක් නැහැනේ කියලා අපි බලනවා. දැන් බැලුවාම මෙතන අපි ඇත්ත දැක්ක නෙමෙයි. ඇයි මේකට උච්ඡේදවාදී කියලා කියන්නේ? උච්ඡේදවාදී කියලා කියන්නේ ඇයි? දැන් අපි කියනවා සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා අපි කිව්වේ. මේකට කියනවා උච්ඡේදවාදී කියලා. මෙන්න මෙතනදී හොඳ කාරණාවක් බලන්න. සත්වයේ පුද්ගලයෙක් කියන දෘෂ්ටිය ඇතිවෙන්න කරුණ කීයක් හේතු වුණාද? දැන් ඔන්න දැනගත්තත් නොදැනගත්තත් ඇත්තටම පවතින පඹයකුත් ඉන්න ඕනේ නේ. මුට්ටියක් තියලා කෝටු කැලි ටිකක් තියෝ පඹයකුත් ඉන්න ඕනේ. ඊට පස්සේ පඹයා බව නොදන්නාකම කියන එක තියෙන්නත් ඕනේ. පඹේ හිටපු පමණකින් මේ වගේ දෘෂ්ටියක් ඇති වෙනවද? නෑ. පඹේ බව නොදන්නාකම කියන එක තියෙන්නත් ඕනේ. පඹයත් පඹයා බව නොදන්නාකමත් කියන මේ ධර්මතා දෙක නිසාම සත්‍ය පුද්ගලෙක් කියන හැඟීම අපිට ඇති වුණා නම් දැන් සත්‍ය පුද්ගලයා කියන කමට කියන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. මේ අදහස අවිද්‍යා පත්‍ය සංඛාරයයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා, ඇත්ත ඇති හැටි නොදැකීම නිසා ඇතිවෙච්ච අදහසක් නේද? දැන් පඹයෙක් නැහැ කියලා බලන්න අපිට ආපු උත්තරේ මොකද්ද? ඒ කියන්නේ පඹයා කියන එක ඇති වෙච්ච හැටි නොදන්නාකම තුල නේද අපි පඹයා කියලා නැතිවීමට බලන්නේ. දැන් පඹයෙක් නැහැ කියලා බලනදත් අපිට හේතු වෙලා තියෙන්නේ පඹයා බවනේ. පඹයා මේ මිනිස්සෙක් නැහැ කියලා බලනදත් අපිට හේතු වෙලා තියෙන්නේ මිනිස්සයා. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා දැකලා මිනිස්සයා කියලා දැකපු බව ඇත්ත වෙච්ච නිසායි මිනිස්සෙක් නැහැ කියලා බලන්නේ. මනුස්සයා කියලා නෑ කියලා බලන් හදන එක තුල තියෙනවා මනුස්සයා කියන එක ඇති වෙච්ච හැටි දන්නේ නැහැ කියලා. දෙරණ. එතකොට මම උපමාවක් කියන්නේ මෙතනදී අපිට ලැබෙන්න ඕනේ මූලිකම දේ තමයි මනුස්සයා කියලා මිනිසෙක් ඉන්නවා කියලා ගත්තොත් සාස්වතයි, මිනිසෙක් නැහැ මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියනකොට අපි මේ කෝටු කෑලි මේව ටික බලලා උත්තර සපයන මොකේදද? මිනිසයා කියන එකකටම. ඒ කියන්නේ මිනිසයා නැහැ කියන එක ඔප්පු කරගන්න නෙමෙයි බලන්නේ. තේරෙනවද කියන එක? දැන් ඉස්සෙල්ලා මිනිසෙක් ඉන්නවා කිව්වා. මුට්ටියක් කෝටු කෑලි ටිකක් මෙතන තියෙන්නේ මිනිසයා කියලා කෙනෙක් නැහැ කියලා ආයෙත් උත්තර බඳලා තියෙන අපි මිනිසයා කියන දෘෂ්ටියට නෙමෙයිද බලන්න? නේද? එතකොට අපි අන්තිමට උත්තර හොයලා තියෙන්නේ යථාර්ථයට නෙමෙයි යථාර්ථය නොදන්නා කම නිසා ඇතිවෙච්ච මෝඩකමටයි දෘෂ්ටියටයි උත්තර හොයලා තියෙන්නේ. මම කීප එක තේරුණාද? දැන් පඹයා ඉන්න තැන පඹයා බව නොදන්නා කම නිසා මිනිසයා කියන අදහසක් ඇති වුණේ. කෙනෙක් මිනිසෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට එයා පඹයා දන්නෙත් නැහැ, පඹයා බව නොදන්නා කම දන්නෙත් නැහැ. ඒකයි අර දෘෂ්ටිය පිළිගන්නේ කෙනෙක් ඉන්නවා කියන එක. ඒ ටික පිළිගන්නකොට අර ඇත්ත දන්නේ නැහැ. ඊගවට දෙවෙනි කෙනා මොකද කරන්නේ? මේ දෘෂ්ටිය ඇතිවෙච්ච හේතු මූලිය ගැන දන්නේ නැතිකම නිසාම මිනිස්සෙක් උතන නැහැ, උතන ඉන්නේ, උතන තියෙන්නේ මේ පඹයෙක්නේ කියලා බලනවා. කෝටු කැලේ ටිකක් තියෙන්නේ පඹයෙක් ඉන්නේ, මිනිස්සෙක් නැහැ කියලා බලනවා. ආයෙත් උත්තර හදලා එයත් උත්තර බඳලා තියෙන්නේ මොකේද? මිනිස්සයා කියන දෘෂ්ටිය තමයි. මේකට කියනවා උච්ඡේදවාදය කියලා. නමුත් උතනදී අපිට එක කාරණාවක් ලැබෙන්න ඕනේ. කොහොම අපි බලන්න ඕනේ ওই ප්‍රශ්නේ අපිට ලෙහෙනවා ඉබේම. මොකද කොහොමද ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මිනිස්සයා කියන අදහසක් ඇති වෙනකොට පවතින දේ නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසකුත් ඇති වෙනවා. මොකද මෙතන ලොකු වෙනසක් තියෙනවා. මිනිස්සයා නෑ කියලා බලනවත් අපි බාහිරයට නැඹුරු වෙලයි බලන්නේ. මනුස්සයා ඉන්නවා කියලා බැලුවේ අර පඹයා දිහා බලාගෙනයි මනුස්සයා ඉන්නවා කිව්වේ. ඊට පස්සේ මනුස්සයෙක් නැහැ කියලා බලන්නේ පඹයා දිහා බලාගෙන. නමුත් නිවැරදි විදිහට අපි බැලුවොත් අපිට හම්බ වෙන්න ඕනේ කෝටු කැලේ ටිකකුයි මුට්ටියකුයි තියෙන්නේ පඹයෙක් තියෙන්නේ. ඒක නොදන්නාකම නිසා මනුස්සයා කියන අදහසක් ඇති වෙලා කියලා. නොදන්නාකම නිසා අපි තුල ඇතිවෙච්ච අදහසක් හැටියට අපිට හම්බ වුණොත් මිනිසිය නැති බව බලන් අපි බාහිර කෑලි ගණන් කරන්නේ නැහැ. තේරුණාද? මිනිසයා කියන එක දන්නවා අපි අවිද්‍යාපච්චය සංඛාරා කියලා. ඒ වගේ මම උපමාවක් කියේ උපමා කළේ පඹයා වගේ තමයි මේ නාම රූප දෙක. නාම රූප දෙක කියනකොට මෙන්න මේ විදිහට දකින්න ඕනේ. මේ ශරීරය හොඳට බලන්න හම මස්ලේ නහර ඇට ඇට මිදුළු කියලා මේ කුණප කොටස් 32ක් තියෙනවා. මේ ටික හැදෙන්නේ කන බොන ආහාරය නිසා, බත් පාන් කව්පි මුං ඇට ටික නිසා. ඔන්න රූපේ. මේ කය ඇසුරු කරගෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානය මේ කය ඇසුරු කරගෙන පවතිනවා. හොඳට බලන්න ඕනේ රූපයේ ඉස්සර ගන්න හොඳට වෙනමම කෙස් ලොම් නියද ධම්මස් නහර කින කුණුප කොටස් 32ක් තියෙනවා. කනබුන ආහාරයන්ගෙන් හැදෙන්නේ ඔන රූපේ. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානය මේ කය ඇසුරු කරගෙන පවතින, මේ කයේ බැඳිලා පවතිනවා. දැන් මේ හිත හේතුවෙන් මේ ආහාරයෙන් හැදුණු රූපේ සෙලවීම වෙනවා, ඉරියව් පැවැත්ම වෙනවා. හරියට අපි ඕකට ධර්මයේ තියෙන උපමාවක් එක්තරා අන්ධයෙකුයි පිලෙකුයි ඉන්නවා. පිලා කියන්නේ කකුල් දෙකම නැහැ. පිලාට යන්න බෑ පේනවා. අන්ධයට යන්න පුළුවන් පේන්නේ. දැන් දෙන්නට ගමනක් යන්න වෙනවා. ඒ විලාදේ මොකද කරන්නේ? පිලා නගිනව අන්ධයාගේ කරට. දැන් පිලාට පේනවා පාර, නමුත් යන්න බෑ. අන්ධයාට යන්න පුළුවන් පේන්නේ. දෙන්නම එකට එකතු වෙනවා. පිලා නගිනව අන්ධයාගේ කරට. දැන් ඔළුව එහාට මෙහාට හරවලා පිලා පෙන්නනවා, අන්ධයා යනවා. මේ දෙන්නගේ උපකාරයෙන් ගමනක් වෙනවා දැන් නේද? ඒ වගේ ධර්මයේ පෙන්වන්නේ පේන්නේ නැති අන්ධයා වගේ දැනගන්න රූපේ. කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ธรรมස් තියෙන රූපේ. ඕකට මුකුත් රූප බලන්න බෑ, සද්ද අහන්න, ගඳ සුවඳ දැනගන්න, යෑම මේම් කිසිම දෙයක් කරන්න බෑ. පේනවා නමුත් යන්න බැරි පිලා වගේ තමයි නාමේ. තේරෙනවා නේද? හිතට යෑම මේම් කරන්න බෑ, නමුත් පේනවා. දැන් මේ දෙන්න එකතු වෙලා ගමනක් යනවා වගේ මේ විඤ්ඤාණය මේ කයට බහලා හිතේ තියෙන චේතනාව වලට අනුව රූපේ එහාට මෙහාට සෙලවීම තමයි මේ වෙන්නේ. අපි මේ සාමාන්‍ය කතා කරමු. ඔහොම තියෙන තැනක මේ රූපේ කෘත්‍ය වෙනමම සිද්ධියක්. හොඳට ගන්න, දැන් රූපේ කියන එක වෙනමම අපි කෙනෙක් අස්සේග්ග පිටට නැග්ගොත්. දැන් පිටට නැගපු කෙනයි අස්සයයි දෙන්නම එක්කෙනෙක්ද? අස්සය වෙනම එක්කෙනෙක් පිට වෙනම. මේක මේ දැන් එක වාහනයක් පිටට නැගලා ඉන්නේ කියලා හිතන්න. මේ වාහනේ මම කියලා හිතෙන හැඟීම හෝ මම හෝ නෙමෙයි, මම කියන හැඟීම හැම වෙලාවෙම ඇසුරු වෙන්නේ අපේ හිතේ. අරමුණු දකින්නේ, අරමුණු විඳින්නේ හිතෙන්. අරමුණු බලන්ඩ, අරමුණු විඳින්න තැන් තැන් වලට යන්න වාහනේ මේ වාහනේ පිට නැගලා තියෙන්නේ. අස්සෙක්ගේ පිටේ, ඇතෙක්ගේ පිටේ, ගවයෙක්ගේ පිටේ නැගලා තැන් තැන් වල ගිහලා බලන්න පුළුවන් නේද අපිට? වටපිටාව. වටපිටාව විඳින්න පුළුවන් නේද? ඒ වගේ දැන් මේ රූපය කියන එක අර අන්ධයා වගේ නැත්නම් වාහනේ වගේ, දැන් විඥානය තමයි අරමුණු රස විඳින පුද්ගලයා වගේ දැන් ඔන්න මේ රූපයට බැසගෙන තියෙනවා. දැන් අපි කෙනෙක් ගමනක් යනවා කියලා කියන්නේ මේ දෙන්නගෙම කෘත්‍යයක් තියෙනවා. රූපයක් බලනවා කියලා කියන්නේ දැන් මේ සතෙක්ගේ පිටේ ඉඳගෙන වටපිටාව බලනවා වගේ. මේ ඇහැට පේනවා නෙමෙයි. මේ මට පේනවා නෙමෙයි. මේ කයේ හිටගෙන මේ කයේ පිහිටලා හිතෙන් තමයි මේ අරමුණ දකින්නේ අපි. මේ කය වූ මම මේ රූපේ බලනවා එහෙම නෙමෙයි. අපි මේ බලන ක්‍රමයටම තියෙන්නේ ආත්ම දෘෂ්ටි හිතෙන විදිහට. හොඳට දැන් බලන්න ඕනේ මේ රූපය නැමැති මේ සතා නැත්තම් මේ උඩ හිටගෙන ඉන්නේ දැන් ඇතුලේ. දැන් මෙහෙම බලනකොට මේ කය උපකාරයෙන් හිතෙන් තමයි මේ අරමුණ බලන්නේ. මේ කයේ බැසගෙන ඉන්න විඥාණයෙන් තමයි මේ සද්දය අහන්නේ. ඒක අපිට ඕන තර්කානුකූලව හිතන්න පුළුවන්. දැන් මේ කයම තියදී විඥාණය නිරුද්ධ වුණොත් ඔයගලන්ට අරමුණ පේනවද? නැහැ. සද්ද ඇහෙනවද? නමුත් මේ කය මොනවද අඩු? ඔක්කොම ටික තියෙනවා ඒ වෙලාවට නේ. මරුණොත් ඇහැ කන දිව නාසය මේ රූපේ තියෙනවා, නමුත් පේනවා ඇහෙනවා නැහැ. එහෙනම් හොඳට තේරෙනවා දැනුත් වෙන්නේ එහෙනම් මේ කය ඇසුරු කරගෙන ඉන්නේ හිතෙන් තමයි මේ අරමුණු බලන්නේ අහන්නේ නේද? එතකොට මම මේ කිව්වේ මෙන්න මේ වගේ නාම රූප කියලා ධර්මතා දෙකක කෘත්‍යයක් තමයි අපි පුද්ගලයා කියන තැනක. රූපේ කටයුතු ටික වෙනමම සිද්ධියක්. ඒ රූපේ ඇසුරු කරගෙන ඉන්න නාම ධර්ම වෙනමම සිද්ධියක්. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙලා තියෙනවා නම් අපිට. දැන් මම කියන අදහස ගත්තාම අවිද්‍යාව පත්‍ය සංඛාරා. මම කියන අදහස ඇති වෙච්ච හැටි නොදන්නාකම ඇතුවා අපි. මේ රූපේ මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා කඩලා කඩලා බැලුවට මේ නාම රූප දෙක පිරිසිදු දැනගන්න බෑ. තේරෙනවා නේද? අපි දැනගන්න ඕනේ රූපය කියන්නේ මෙන්න මෙහෙම කෘත්‍යයක්, එයාගෙන් කරන්නේ මෙන්න මෙහෙම ටිකක්, ඒ රූපය ඇසුරු කරගෙන මෙන්න මෙහෙම නාම ධර්ම ටිකක් තියෙනවා, ඒ නාමය මේ රූපෙට එකතු වෙලා මෙන්න මෙහෙමයි මේ ඉරියව් පැවැත්ම වෙන්නේ. ඔන්න ඔය ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙලා නම් ඔන්න ලෝකෙට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන අදහස ඇති වෙලා තියෙනවා. තේරෙනවා නේද? දැන් ඒ සත්ව පුද්ගල අදහස ඇති වෙච්ච හැටි එතන පවතින ධර්මතාවය මුකුත්ම දන්නේ නැතුව අපි මේක කඩලා කඩලා මම කියලා කෙනෙක් නැහැ කියලා බැලුවට ඇත්ත ඇති හැටි නොදන්නාකම දුරු වෙලා නැහැ. අවිද්‍යාව එහෙමමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා, අපි බැලිය යුතුයි මෙහෙම දැනගන්න ඕනේ, මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නා තාක් සත්‍ය පුද්ගලෙක් ඉන්නවා මම කියන අදහසක් ලෝකේ ඇති වෙනවා නේද කියන නුවණ අපිට තියෙන්න ඕනේ. ඒ හින්දා මම කියලා කෙනෙක් නැහැ කියන්නේ නෑ එයා. එයා දන්නවා නාම රූප දෙක නොදන්නාකම තිබුණොත් මෙහෙම දේවල් ලෝකේ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා නෑ කියන්නේ. නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් මෙයා මම කියන අදහසක් පවතිනවාද? පවතින්නේ නෑ. මම කියන අදහසක් වෙන්නේ නෑ කියලා දකින නිසා තියෙනවා කියලා කියන්නේ. නාම රූප දෙක පිරිසිඳ දැක්කොත්, රූපේ වෙනම කෘත්‍ය දැක්කොත්, නාමයේ වෙනම කෘත්‍ය දැක්කොත්, මේ නාම රූප දෙකයි කියන අවබෝධය ඇති වුණොත් මම කියලා පණවන්න තැනක් නැහැ කියන නුවණ එන නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස ගන්නෑ. නාම රූප දෙක නොදැක්කොත් මම කියන අදහස ඇති වෙනවා කියලා දකින නිසා නැහැ කියන්නේ නැහැ. එතකොට මම ඉන්නවා හෝ නැහැ කියන්නේ නැතුව මෙයා ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය දන්නවා. මෙබඳු දෘෂ්ටි ඇති වෙන්නේ මෙහෙමයි, මෙබඳු දෘෂ්ටි නැති වෙන්නේ මෙහෙමයි කියන එක දන්නවා. ඒ දෘෂ්ටි ඇති වෙන හා නැති වෙන හැටි දන්නා කමම දෘෂ්ටිය මිදෙන්න හේතුව. එතකොට එයා කිසිම අන්තයක් ඇසුරු කළා නෙමෙයි, එයා මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන නුවණක් තියෙනවා. එතකොට ඔය මම රළුවට ඔය නාම රූප දෙක පෙන්වුවේ, ඊට පස්සේ ඔය සිද්ධියම අපිට ලැබෙන්න ඕනේ එක්සනික අරමුණක් ගානේ හම්බ වෙනවා. ඇහෙන් බලනකොටත්, ඇහැට යමක් අපිට පෙනෙනකොට පෙනෙන දේ තියෙනවා කියලා කියනකොට ඒ තමයි පුද්ගලයා ඉන්නවා කියලා පිළිගත් එක, සත්‍යයක් ඉන්නවා කියන එක. පේන දේ කඩලා 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 නැහැ කියලා කිව්වොත් ඒ තමයි උච්ඡේදවාදී සත්‍ය පුද්ගලෙ නැහැ කියන එක. මෙතනදී මේ පේන දේ තියෙනවා හෝ නැහැ හෝ කියන අන්ත දෙකට ඇසුරු නොකර මෙන්න මේ හේතු ටික සම්පූර්ණ වුණාම පෙනෙන බව වෙනවා නේද? මේ හේතු ටික නිරුද්ධ වුණාම පෙනෙන දේ නිරුද්ධ වෙනවා නේද කියලා දර්ශනයක් අපිට තියෙන්න ඕනේ. පේන දේ ඇත හෝ නැත කියන්නේ නැතුව. දැන් උදාහරණයක් ගත්තාම යකඩ කැලි දෙකක් එකට ගැටුනොත් සද්දයක් ඇති වෙනවනේ නේද? ගැටුනහම ඇති වෙන නිසා සද්දේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ, ගැටුනොත් ඇති වෙන නිසා. ගැටීම නැති වෙනකොට නැති වෙන නිසා තියෙනවා කියන්න පුළුවන්ද? දැන් සද්දේ කියලා දෙයක් ලෝකේ නැහැ කිව්වොත් යකඩ කැලි දෙකක් එකට හප්පලා ඔයාගේ වචනේ බොරු කියලා පෙන්වන්න බෑද? පුළුවන්. ආලෝකේ හැම වෙලාවෙම සද්දයක් තියෙනවා කිව්වොත් අර ගැටෙන යකඩ කැලි දෙක නවත්තලා කෝදෙන් තියනවද කියලා අහන්න පුළුවන් නේ. නමුත් මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි උත්තරයක් දෙනවා. හේතු ගැටුනොත් හට ගන්නවා, හේතු නැති වුනොත් නැහැ. දැන් අපි කල්ැතුව කියලා තියෙන යකඩ කැලි දෙක ගැටුනොත් සද්ද ඇති වෙයි, ගැටීම නැති වුනොත් නැහැ. දැන් අපේ වචන බොරු කරන්න පුළුවන්ද? බෑ. දැන් අපි තියෙනවා කිව්වද? නැහැ. අපි නැහැ කිව්වද? නැහැ. අපි තියනවා හෝ නැහැ නොකිය කිව්ව මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඇති කල්ලි මේ වෙන්න පුළුවන්, මේ නැති වුණොත් මේ නැති වෙනවා. හේතුඵල ධර්ම. හේතු ගැටුනොත් ඵලයේ උපදින්න පුළුවන්, හේතු නැති වෙනකොට නැහැ. ඒ වගේමයි සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඇති වෙන්න තියෙන හේතු ටික තිබුණොත් සත්‍ය පුද්ගල භාවය ඇති වෙනවා නැහැ කියන්නේ. හේතු ටික කියනවා. තියෙනවා කියන්නේ සත්පුද්ගල භාවය ඇති වෙන්න, ලෝකෙ ඇති වෙන්න තියෙන හේතු ටික නැති වුණොත් එහෙම නොවෙනවා. දැන් මෙයා ඍජුව සත්වයක් ඉන්නවා කිව්වත් නෙමෙයි, පුද්ගලෙක් ඉන්නවා කිව්වත් නෙමෙයි. තේරුණා නේද? එතකොට කිසිම කෙනෙකුට මෙයාට මෙයාගේ වචනේ බොරු කරන්න බෑ. ලෝකෙ සත්පුද්ගලෙක් ඇසුරු වෙනකොට මෙයා දන්නවා මොකද්ද? අවිද්‍යාපච්චය සංකාර. නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා මෙතන සත්පුද්ගල භාවයක් ඇසුරු වෙනවා. එතකොට සත්‍ය පුද්ගලෙක් ඉන්නවට නෙමෙයි මේ අවිද්‍යාපච්ච සංඛාර පටිච්චසම්පාදේ දන්න. මම කියලා අදහසකින් අපිට වැටහෙනවා. එයා දන්නවා මේ මම හින්දා මම කියලා හිතෙනව නෙමෙයි. අවිද්‍යාපච්ච සංඛාර. මේ නාම රූප කියන ධර්මතා දෙක නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇතිවෙනව නේද කියලා දන්නවා. ඊට පස්සේ මම නෑ නෙමෙයි. නාම රූප දෙක නොදන්නාකම නිසා මෙහෙම ඇතිවෙන නිසා නෑ කියන්න බෑ. තියෙනවා නෙමෙයි මේ නාම රූප දෙක පිළිසිඳ දැක්කොත් මෙහි බඳු දෘෂ්ටියක් ලෝකේ උපදින්නේ නැහැ. එතකොට තියෙනවා නෙමෙයි. දැන් මෙහෙම කළාම එයාට හම්බ වෙනවා කෙලෙස් ඇතිකම නිසා අවිද්‍යාව නිසා උපදින ධර්මයකුත් අවිද්‍යාව නැති කරලා මිදෙන්න පුළුවන් ධර්මයකුත් හම්බ වෙනවා. ස්ථීරෝ තියන හෝ නැති සිද්ධියක් නෙමෙයි. ඒකයි දැන් දර්ශන බුදුදහමේ දර්ශනය කියලා කිව්වේ හැම වෙලාවෙම මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් හේතුඵල ධම දකින්න ඕනේ. පොන්න ඔය විදිහට අපි කියමු කොතනකින් හරි අපි දර්ශනයක් දැක්කොත් ඊට පස්සේ ඒ දර්ශනයටත් ওই සිද්ධියම එනවා. ඇහෙන් රූපයක් බලනකොට ඒක හොඳට ගන්න. ඇහෙන් රූපයක් බලනකොට බලන්න පෙරත් තිබුණා, බලන වෙලාවෙදිත් තියෙනවා, බැලුවට පස්සෙත් ඒ දේ තියෙනවා කියලා දකින මට්ටම සාස්ව දෘෂ්ටිය. ඔය හරහා තමයි මේ නාම රූප දෙක නොදන්නා කම හරහා පුද්ගල භාවයම ඇතිවෙලා තියෙන්නේ. මේ ඔක්කොම එකම මට්ටම. අපිට හිතෙන්නේ දැන් එන්න ඉස්සර වෙලා මේ පන්සල තිබුණා, මෙතන තිබුණු පන්සලයි ඕගලන්ට පේන්නේ, ආපහු යනකොට පෙවුණු පන්සල තියෙනවා කියලා මනසක් නෙහිටින්නේ නේද? ඔය මින්ම තුල ඇසුරු වෙනවා සාස්ව දෘෂ්ටිය. ඊට පස්සේ අපි බැලුවොත් පන්සල කියලා එකක් නැහැ. මෙතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩක්නේ. සතර මහා ධාතු ගොඩක් රූප කලාප කලාප පන්සල කියලා එකක් නැහැ කිව්වොත් අපි උච්ඡේදවාදී පනවනවා. නමුත් මේ අන්ත දෙකට නොපැමෙන අපි මේ අරමුණ මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න ඕනේ. ඒ දකින්න තමයි අපිට තියෙන්නේ. මම අර ඉල්ල මතක් කළේ තිබුණත් නෙමෙයි තියෙනවත් නෙමෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනයක් අපි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ කියන්නේ මේ ඇහැට යමක් පෙනෙනකොට හොඳට ඉස්සල මතක තියාගන්න ඕනේ. උච්ඡේද දෘෂ්ටිය හැම වෙලාවෙම පත් වෙන්න වෙන්නේ සාස්ව දෘෂ්ටිය මුල් කරගෙන. ඇත කියන එකට සාපේක්ෂව නැත කියන එකක් යෙදෙන්නේ. දැන් එකපාරට මොකද මෙතන කඩයක් නැහැ නේ කියලා කියනවාද? නැහැ. කඩයක් නැහැ කිව්වොත් ඒකේ තියෙන ඉස්සල කඩයක් තිබුණා කියන අදහස. නැත්තම් මෙතන බලලා එකපාරටම කඩයක් නැහැ නේ කියන අදහසක් යෙදෙන්නේ නැහැ නේද? ඇති බව මුල් වෙනවා නැති බව කියන අදහසට. එතකොට මේ දකින්න පෙරත් දකින වෙලාවෙත් දැක්කට පස්සෙත් යමක් තිබුණා කියන මනස පදනම් වෙනව නැහැ කියලා කියන්නේ. නමුත් අපිට තිබුණා කියලාවත් නැහැ කියලා හෝ තමන්ගෙන් පරිබාහිර ලෝකයක් ගැන තීන්දුව తీරන ආවොත් ඒක අන්තිකට වැටෙනවා මිසක තමන් මිදෙන්නේ නැහැ. අන්තිමට අපිට ඕනේ දර්ශනය කියනකොට ඇත සහ නැත කියන අන්ත දෙක අතහැරලා වර්තමානයේ දර්ශනයක් දකින්න ඕනේ. වර්තමානයේ දර්ශනය තමයි අපිට යම් වස්තුවක් පෙනෙනකොට පෙර නොතිබීමමයි පෙනෙන්නේ. ඉතුරු නැතුවම නැතිවෙනවා කියලා දර්ශනය දකින්න ඕනේ. එතකොට පෙර නොතිබීම පෙනෙන නිසා තිබුණා කියන අන්තය අතහැරෙනවා. ඉතුරු නැතුව නැති වෙනවා කියනකොට තියෙනවා කියන අන්තය අතහැරෙනවා. අපි තව පැත්තකින් ගනිමු මෙහෙම. මේ හේතු ටික නිසාම හට ගන්නවා කියලා දකිනකොට නැහැ කියලා කියන්න බෑ. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකිනකොට තියෙනවා කියලා ගන්න බෑ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්නකොට ඇත සහ නැත කියන අන්තයේ දුර වෙනවා. ඒ කියන්නේ මිරිඟුව දිහා මේ ඇහිම් බලනකොට ජලය වගේ පෙනෙනවා, පෙනෙනකම තියෙනවා කියලා දකින නිසා ජලය වගේ පෙනෙන එකක් නැහැ කියලා කියන්න පුළුවන්ද? ඇහිම් බලනකොටම හටගන්න නිසා නැහැ කියන්න බෑ. බලලා අහකට යනකොටම නැති වෙන නිසා තියෙනවා කියන්න බෑ. එතකොට දැකපු දේ තියෙනවා කියන්නෙත් නැහැ, නැහැ කියන්නෙත් නැහැ. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙන නැති වෙනවා කියලා කියනවා. ඒකෙන් වෙන්නේ දේ වෙන දේ තමයි මොකද්ද? දික්ඛේ දික්ඛමත්තං. දැකපු දේ දකින වෙලාවට විතරයි. තව මම උපමාවක් කියන්නේ, ඕගොල්ලෝ ගෙදර ඉඳලා මෙතෙන්ට එනකොට උදේ කණ්ණාඩිය ගාවට ගිහලා මූණ එහෙම බලන්න ඇති නේද? බැලුවා. දැන් බලන්න ඒ මූණ බලපු අරමුණ සිහි කරන්න පුළුවන්ද කියලා? ඕගොල්ලන් කණ්ණාඩිය දක මූණ සිහි කරන්න පුළුවන්ද ඕගොල්ලන්ට? පුළුවන්. දැන් සිහි කරලා යන්න පුළුවන්ද ඕගොල්ලන්ට ඒ කණ්ණාඩිය තියෙන මූණ බලන්න? බැ. යනවද ඕගොල්ලෝ? නෑ. ඇයි? සිහි කරාට යන්න බෑනේ. ඇයි යන්න බැරි? එහෙම එකක් නෑ. හැබැයි ඕගොල්ලෝ දන්නව මොකද්ද? ගියොත් එබුණොත් ආයෙත් හට ගන්නවා. ගියොත් එබුණොත් හට ගන්න නිසා නෑ කියන්න බෑ. හැබැයි තියෙනවා කියන්නේ. දැන් තියෙනවා කියන්න බෑ. නමුත් ඒ හේතු හැදුනොත් හට ගන්න නිසා නෑ කියන්නේ නෑ. නේද? නමුත් දැකපු ගෙදර බලන්න තියෙනවද? තියෙනවා. නේද? අපිට දැකපු ගෙවල් දොරවලුත් ඔන්න ඔය කණ්ණාඩිය වගේ වුණොත් මේ නිමිති කිසියම් දෙයක් හිටින්නේ නැහැ. ඔන්න ඔය මට්ටමට මනස ආපු දවසටයි අපි මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් මිදෙන්නේ. ඒ කියන්නේ තියනවා කියන මට්ටම අතීතක ඒක හොයාගෙන යන එක නවත්තන්න බෑ. අරමුණ දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවර වෙනවා කියන මානසික මට්ටමක් තියෙන්න ඕනේ. කණ්ණාඩියට ඉබුණාම ඒකේ ඡායාව දැක්කට ප්‍රශ්නෙකුත් නැහැ. බැලුවට ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් එතනින් අහකට යනකොටම ඒක නැති වෙනවා. නැති වුණා කියලා පේන හින්දා අපිට ඒ ගැන කවදාවත් දුකක් එනවද? අඬන්න කාරණා හැම වෙනවද? අනේ මගේ ඡායාවට මොනවා වෙවි තියෙනවද දන්නේ නැහැ කියලා හිතනවද? නැහැ. නමුත් දැකපු දේ දැකීමෙන් පස්සේ තියෙනවා කියලා අහු වුණොත් ප්‍රශ්නේ. දැන් සමාහයට ගෙදරත් ওই වගේමයි දැක්කේ. නමුත් දැකපු ගෙදර තියෙනවා කියන අදහස තියෙනවනේ. සමාහයට දැන් හිතන්න බෑද ගෙදරට මොනවා වෙනවද දන්නේ නැහැ කියලා හිතන්න බෑද? පුළුවන්. යම් දවසකදී ඇහෙන් බලන හැම අරමුණක්ම කණ්ණාඩිය දැකපු ඡායාව මට්ටමට ආපු දවසටයි කාම ලෝකෙ මිදෙන්නේ කියලා මතක තියෙන්න ඕනේ. එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද කියලා දන්නවද? ඒ කියන්නේ දැන් කණ්ණාඩියට වැටුනහම පොකුණෙන් බැලුවහම ඒ ඡායාව අතහැරෙනවා. ඒ ඡායාව අතහැරෙනවා. නමුත් දරුව ගැන, ගෙවල් ගැන, ගස්කොළන් ගැන මේ ඇහෙන් බැලුවම ඒවා ආපහු හිටිනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඒකත් නෙමෙයි. ලෝභය කියනකොට, බැඳිලා කියනකොට අපි හිතනවට වඩා මං කියේ ලොකු සූක්ෂම සිද්ධියක් වෙලා තියෙනවා. නෙමෙයි. මෙන්න මේ ටික අපි බලමු. මේ අරමුණ දෙකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේක හඳුනා ගන්න ජීවිතේ එහෙම වෙනවද නැද්ද කියලා. කණ්ණාඩියට ඕගොල්ලෝ එබෙනකොට හොඳට බලන්න මේ කියන ඒවා ඕන නම් ගෙදර ගිහිල්ලා අත් විඳින්න. ඒ කියන්නේ තමන්ම බලන්න පරීක්ෂා කරලා. කණ්ණාඩියට එබෙන වෙලාවට බලන්ද කණ්ණාඩි රූපේ බැලුවට ඕගොල්ලන්ට හොඳට අදහසක් තියෙනවා මෙහි අපේ මූණයි මේ කණ්ණාඩිය වැටලා තියෙන්නේ. එහෙ වැටුණාට මෙහෙ මූණයි කියලා ඕගොල්ලෝ එහෙ දැක්කට මෙහෙතයි නැඹුරු වෙලා ඉන්නේ. මොකද ඒකට තියෙන සාක්ෂිය තමයි කණ්ණාඩිය දිහා බලාගෙන අපි මෙහෙනේ පවුඩර් ගන්නෙ නේද? ඉතින් බැරි වෙලා මෙහෙ ගැන අමතක වුණොත් ඒ රූපය ඇත්ත වුණොත් පවුඩර් ගන්න අපි කණ්ණාඩියේ. ඇයි තිරසංගත සත්ත්වය එක කරන්නේ? තිරසංගත සතාටත් මේ රූපේ නිසා ඡායාව වැටෙනකොට මෙහි තියෙන දේ එහෙ වැටෙන්නේ කියලා දන්නේ නැතිනකොට එහෙ කල්ලා ගන්නවා. ඔන්න දැන් බාහිර රූපය අල්ලගෙන ඉන්නකොට තව සතෙක් ඉන්නවා කියලා පැත්තකට ගියාම දැකපු කෙනා ඉන්නවා කියන එක ඉබේමයි හිටින්නේ. කණ්ණාඩියට වැටුණු ඡායාව අල්ලගෙන ඉන්නකොට තේරෙන නේද? කණ්ණාඩියට වැටුණු ඡායාවට නැඹුරු වෙලා ඉන්නේ දැන් තිරසංගත සති බල්ලෙක් කියලා කියන්නේ. එයාගේ මේ තමන්ගේ රූපේ නිසායි කණ්ණාඩියට වැටෙන්නේ. නමුත් ඇත්ත දන්නේ නැත්නම් කණ්ණාඩියට වැටුණ එක දිහා තමයි බලාගෙන ඉන්නේ එහෙ කෙනෙක් ඉන්නවා කියලා. පැත්තකට ගියාම බාහිර කෙනෙක් ඉන්නවා කියන එක මනසේ ඉබේමයි තියෙන්නේ දැන්. ඒ හින්දා හා තියනවද නැද්ද කියලා බලන්න ආපහු වෙනවා. එනකොට ඉබුණු හින්දම පේනවා. හා මේ ඉන්නේ කියලා තවටිය හයියෙන් බුරනවා. බුරලා ආපහු අහකට යනවා. ආයෙත් යනකොට ආයෙත් ඉන්නවා. ඔන්න දැන් එයා තණ්හාවක් දන්නෙත් නැහැ තිරසංගත සතා. උපාදානයක් දන්නෙත් නැහැ. අනිත්‍ය දකින්නවා කියලා එකක් දන්නෙත් නැහැ. නොදකින්නවා කියලා එකක් දන්නෙත් නැහැ. අර ඉන්න එකෙක්ව බලපු එක විතරයි කළේ. බාහිර ඡායාව දිහා නැඹුරු වෙලා විතරයි හිටියේ. තේරුණා නේද? ඒ විදිහටම කණ්ණාඩි දිහාට යනකොට අපි මොකද කරන්නේ? බාහිර තව කෙනෙක් ඉන්නවා කියලා බලාගෙන ඉන්නේ නැතුව එහෙ පේන්නේ මෙහෙ දෙයි කියලා ඇහෙන් මෙහෙ බැලුවට හිතෙන් තමන්ගේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේක අල්ලගෙන නෙමෙයි අපි ඉන්නේ. දැන් හොඳට බලන්න අල්ල ගන්නවා කියනකොට ඒ අරමුණට නැඹුරු වෙලා බලන බවම අල්ලගෙන නේද කියලා. දැන් තිරසංගත සතා වෙන මුකුත්ම කළේ නැහැ. කණ්ණාඩියේ තියෙන සතා දිහා බලාගෙන හිටපු විතරනේ කළේ. දැන් අපි මොකද කළේ? ඔව් එහෙ වැටුණාට මෙහෙ තමයි බැලුවේ. ඒකට තියෙන සාක්ෂිය තමයි අපිට ඒක ඇත්ත වුණා නම් අපි පවුඩර් ගන්න කණ්ණාඩියේ. අර තිරසංගත සතා වගේ. නමුත් අපි කණ්ණාඩියේදී හැබලාගෙන මෙහෙ පවුඩර් ගන්න එකෙන් කියනවා ඒක ඇත්ත වෙලා නැහැ කියලා. තිරසංගත සතර පවුඩර් ටිකක් දෙන්න පුළුවන් නම් ගන්න පුළුවන් වුණා නම් එයා කිලින්ම ගන්න කණ්ණාඩියේ. ඇයි එයාට ඒක ඇත්ත වෙලා. ඒ දැන් තිරසංගත සතාට මෙහෙ තියෙන ඡායාව එහෙට වැටුණ එක ඇත්ත වෙලා වගේ. ඔගොල්ලෝ දන්නවද මේ ਬਾහිරේ ඇති බවට පේනන්නේ මෙහෙ අපිට. නමුත් මෙහි පේන්නේ කියන එක අපිට මේ ඇත්ත වෙලා තියෙන්නේ. අපි මෙහි තියෙන දෙයක් බලාගෙන හිඳීමම ඇති මේ අරමුණ අල්ලගෙන ඉන්නවා කියන්නේ. පැත්තකට යනකොටම දැකපු දේ තියෙනවා කියන එක ඉබේම හිටිනවා. නවත්තන්න බෑ. එතකොට ඔය ඇත කියන අන්තියත් අහුවෙලා දෘෂ්ටියකටත් වැටිලා උපාදානත් වෙලා වෙන්න තියෙන ඔක්කොම ටික වෙලා. අපිට පුළුවන් නම් මේ ඇහැ පරිහරණය කරනකොට මෙහෙ යමක් පෙවුනට සිහිය නුවණ මෙහාට ගන්න. මෙහෙ නිසා මෙහෙ පේන්නේ කියලා ගන්න පුළුවන් නම් මෙහෙන් අතහැරෙනවා. එච්චරමයි තියෙන විදර්ශනාව කියලා. ඒ කිව්වේ ඔය අනිත්‍ය බලන්න මම මගේ කියලා නෙමෙයි කියලා හිතන්න මුකුත් තෝන්නේ. ඔක්කොම ටික වෙනවා. මේ පේන අරමුණ ඇත්ත වෙලා අනිත්‍ය බැලුවත් හරියන්නේ නැහැ මම මගේ නෙමෙයි කියලා හිතුවත් හරියන්නේ නැහැ වෙන්න තියෙන ඔක්කොමත් වෙලා. මොකද ඒකට හේතුව මේ ඉදිරියෙන් තියෙන වස්තුවේ හැඩතල ඇති කරලා පෙන්වන්නේ මේ ඇහි. මම ඊයේ මතක් කළා මෙහෙම බලනකොට මිරිඟුව තියෙන තන ජලය පෙන්වනවා වගේ මේ හැඩ සටහන් හදලා පෙන්වනවා. දැන් මෙයා දන්නවා මේ ආයතන ටිකට ලෝකේ ඉපදෙනවා. තියෙන රූපයක් බලනවා නෙමෙයි මේ ඇහෙන් බලන නිසා අපිට මෙහෙම හැඩතල පේනවා කියලා ඉගෙන ගන්නවා. එතකොට තමන් අහකට යනකොටම ඇහැ අහකට ගන්නකොටම පෙවුණු දේ නැති වෙනවා කියලා ඉගෙන ගන්නවා. මම මේ කෙටියෙන් කියන අපි පස්සේ කතා කරනකොට කතා කරමු. ඔන්න ඔය වගේ ආයතන 6 හරහා තියෙන ලෝකයක් බලන්නේ නැතුව මේ ඇහෙන් බලපු නිසාම රූපය පේනවා කියන දර්ශනයකුත් ඇහැ අහකට ගන්නකොටම පේන දේ නැති වෙනවා කියන අදහසකුත් කණේ නිසාම සද්දය ඇහෙනවා කන අහකට යනකොටම ඇහෙන සද්දය නැති වෙනවා කියලා දර්ශනයක් දකිනවා. දැන් ඒ නිසා මෙයා කිසිම දෙයක් ඇත හෝ නැත කියන අන්ත දෙකටපත් වෙන්නේ නැහැ. මේ ආයතන ටිකට ලෝකයේ ඉපදි නිරුද්ධ වෙන දර්ශනයක් දැනගත්ත කියන්නේ. ඔන්න දැන් මිත්‍යා දෘෂ්ටියන උපෙන් දර්ශනයකින් යුක්තයි. නමුත් මේ දැනගත්ත දේ පේන්නේ නැහැ. දැන් අපි මම මතක් කළා ඔයගලන්ට මේ තියෙන දෙයක් පේනවා නෙමෙයි ආයතන ටිකට ලෝකෙම ඇවිලයි මේ පේන්නේ. හරියට මිරිඟු ඉස්සරහට ගියම ජලය පේනවා වගේ මේ හැඩසටහන් මොකද අපිට පේන්නේ ඉස්සර වෙලා මෙතන තියෙන යථාර්ථය තමයි සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට අවකාශ ධාතුට සාපේක්ෂව මේ හැඩතල පේන්නේ අපිට. එතකොට දැන් ওই ටික අපි කතා කළාට ඇහුවට දැන් ඕක පේන්නේ නැහනේ. අපිට පේන්නේ මම මොකද්ද? ඉදිරියෙන් තියෙන දේ අපිට පේන්නේ, අපිට පේන දේ තියනවා කියන මට්ටමයි තියෙන්නේ. අහගන්න හම්බුණා පේනවා, පේන දේ නෙමෙයි තියෙන්නේ, තියෙන දේ පේනවා නෙමෙයි කියලා අහගන්න හම්බුණා අපිට. දැන් මේ දැනගත්ත එක දැක ගන්න තැනට යන්න අපිට ක්‍රමයක් ඕනේ. අන්නේ ඒ ක්‍රමය තමයි මොකද්ද? නෑ, සීල සමාධි කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ කියන්නේ දැන් තමන්ට දර්ශනයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ ඇති දෙයක් බලනකොට, තියෙන දෙයක් බලනකොට ඒ ලෝකයට පේන විදිහට තියෙන දෙයක් නෙමෙයි, තමන්ගේ ආයතනයන්ටම ඇවිල්ලා හම්බ වෙන ලෝකයකුයි තියෙන්නේ. මෙන්න මෙහෙම ඇත්තක් දැක්ක යුතුයි කියන කාරණාව දැනගත්තා. දැනගෙන දැන් දැනගත්තට මේ ටික පේන්නේ නීවරණ ධර්ම වැඩි. මේ කියපු දර්ශනේ පේන්නේ. ඔය දර්ශනේ පේන දැනට ගන්න ඕනේ දැන්. මේ දිහා බලනකොටත් දැන් මිරිඟුව දිහා බලනකොට ජලයේ වගේ පේනවා, තියෙන්නේ මිරිඟුව කියලා ඔගොල්ලෝ හිතන්න ඕනේද? විදර්ශනා කරන්න ඕනේද? මුකුත් නැහැ. පෙනීම විතරනේ. ඒ මට්ටම තමයි පේනවා කියන්නේ. මේ අරමුණෙත් ඒ මට්ටමටම එන්න ඕනේ මනස. එතකොට විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. හිතනවා කියලා එකක් නැහැ. පේනවා කියන්නේ ඒක. හොඳට දන්නවා ලෝකය කියන එක ආයතන වලට උපදින එකක් මිසක තියෙන එකක් නෙමෙයි කියන දැක්ම එනවා. දකින්නවා. ඔය දකින මට්ටමට ගන්න පුළුවන් දකින්නෝ මේ සිද්ධිය නීවරණ ධර්ම දරුවෝ. එතකොට නීවරණ ධර්ම කියන එක දුරු කරගන්න බෑ කය වචන දෙක අසංවර වුණොත්. එහෙනම් කය වචන දෙක සංවර කරගන්න එකට තමයි සීලය කියලා කියන්නේ. සිල්වත් වෙන්නේ මොකටද? එයා දන්නවා නීවරණ ධර්ම දුරු කරගන්න, හිත සමාධි කරගන්න අමාරුයි මොකේද? කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට. කය වචන දෙක සංවර කරගත්තේ මොකටද? හිත සමාධි කරගන්න, නීවරණ ධර්ම දුරු කරගන්න. හිත සමාධි කරන්නේ නීවරණ ධර්ම දුරු කරන්නේ මොකේද? මෙන්න මේ දර්ශනය දකින්න. ලෝකේ අපි කෙටියෙන් ගත්තොත්, ඔබ කෙටියෙන් ගත්තොත් ලෝකයා පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා ඉන්නකොට එකට උපමාව මතක තියාගන්න. මිරිඟුවේ තිරසංගත සතාගේ මට්ටම. පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියන මට්ටම. අපිටත් එහෙමයි. ඒ මට්ටමේදී අපි දකින්න ඕනේ පවතින දේ පේනව නෙමෙයි, පේන දේ පවතිනව නෙමෙයි කියලා දකින්න තියෙනවා. ඔන්න ඕක දැක්කොත් තමයි මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ. එතකොට හිත සමාධි කරන්නේ මොකටද? ඇහැ පරිහරණය කරද්දී පේන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න, අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්නවා කියනකොට හොඳට බලන්න ඕනේ නিত্য බව තුල අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. ඒ කියන්නේ දකින්න පෙරත් මෙහෙම රූපයක් තිබුණා, දකින්න වෙලාවෙදිත් තියෙනවා, දැක්කට පස්සෙත් තියෙනවා කියලා ඇති බවකටපත් වෙලා අනේ මේ හැම දෙයක්ම අනිත්‍ය වෙනව නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. නিত্য බව තුල අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. අරමුණම අනිත්‍ය වෙන්න ඕනේ. මේ පෙනෙන සිද්ධියම අනිත්‍ය වෙන්න ඕනේ. එතකොට දකින්න පෙරත් තියෙනව නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනව නෙමෙයි, දකින වෙලාවෙදි තියෙනව නෙමෙයි, නමුත් දකින වෙලාවෙදි බාහිර හේතු ටික නිසා තමන් තුල උපන්න ධර්මතාවයක් දකින්න ඕනේ. මෙන්න මේ දර්ශනේ ඉස්සෙල්ලාම දැනගන්නවා. ඔන්න ඔය ටික දැනගන්න උපකාරී පිණිස චිත්ත සමතයක් වඩනවා. එතකොට සමාධිය අවශ්‍ය වෙන්නේ මොකටද කියන කාරණාව ලැබෙන්න ඕනේ ඔය උත්තරේ. ඊට පස්සේ සමාධිය වඩන්නේ සමත භාවනාවක් කරන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න. ඒ සමත භාවනාවක් කරන්න බෑ කය වචන දෙක අසංවර කෙනාට. භාවනා කරගන්න ඉඩ සලස්වා ගන්නටයි සීලය කියන එක තියෙන්නේ. එතකොට අපි සිල්වත් උනේ මේ දිට්ඨිඤ්ඤානුපගම්ම කියනකොට මේ දර්ශනේ ඔක්කොම එනවා යාට. මේ ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. තව පැත්තෙන් ගත්තොත් යං කිංචි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තොත් සියල්ල හේතු නැති වෙනව නැති වෙනවා කියලා පේන්න ඕනේ කුමක් හරහද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හරහා හැම අරමුණක්. ඒක පේන්න නම් හිත සමාධි වෙන්න ඕනේ. හිත සමාධි වෙන්න නම් සීලයක් තියෙන්න ඕනේ කියලා තන දක්වාම දන්නවා මේ සිල්වත් වෙන කෙනා. මම සිල් ගන්නෙ ඇයි? මේ සිල් ගත්තාම හිත සමාධි කරගන්න පහසුයි. හිත සමාධි කරගත්තාම මේ දර්ශනය දකින්න පුළුවන්. දර්ශනේ දැක්කොත් මොකද වෙන්නේ? මේ විදිහට දැක්කහම මොකද වෙන්නේ? සම්මාදිට්ඨි. සමාධිත්‍ය ඇත්ත ඇති හැටි දැක්කහම මොකද වෙන්නේ? ලෝක කිසි දෙයක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙනවා. ආශ්‍රයන්ගෙන් මිදෙනවා. මිදුනහා මිදුනා කියන නුවණේනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ධර්මතා පහගෙන දැනගෙන තියෙන්න ඕනේ. අන්නේ උබන්දු කෙනෙකුට පුළුවන් මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතු වෙන්න.
එතකොට අනිත්‍ය සමාධිය කියන්නේම සම්මාදිට්ඨිය.
සම්මාදිට්ඨිය නිසා ඇතිවෙන්න ඕන එක අනිමිත්ත බව. ඒ කියන්නේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි බලන්න හිත තැබුවාම නිර්මාණය වෙලා තියෙනවා අනිමිත්ත බව. නෑ හැම වෙලාවෙම. ඒකයි අකෝප්‍ය චේතු විමුක්තිය කියලා කියන්නේ. ඒ චේතු විමුක්තිය කෝප්‍ය නැහැ. හොඳට බලන්න. දැන් අපි මෙහෙම නිකන් කියමු. දැන් තිරසංගත සතෙක් දිහා බැලුවොත් මිරිඟුව තියෙන කාන්තාරයේ මැද්ද තිරසංගත සතෙක් ඉන්නවා කියන්නකො. එහෙන් මෙහෙම බලනකොට මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවනේ එයාට. නමුත් එයා ඒ ඇත්ත දන්නේ නැත්නම් ඉදිරියෙන් පේන්නේ කියලා හිතාගෙන ඉන්නේද? දැන් පේන දේ තියනවා කියලා හිතාගෙන ද නැගිනහිර පැත්ත දිහා බලාගෙන හිටිය කියන්නකො. එහෙමම හැරෙනවා උතුරු පැත්තට. දැන් මෙහි දැකපු වතුර වල තියාගෙනයි මේ පැත්තට හැරුණේ. දැන් උතුරු පැත්ත බලාගෙන ඉන්නකොට එතනද මිරිඟුව නිසා ජලය වගේ Tamanට පේන්නේ. නමුත් ඒක දන්නේ නැස පේන දේ තියනවා කියලා එයා හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ දකුණු පැත්තට හැරෙනකොට දැන් අර දෙපැත්තේම වතුර වල දෙකක් තියෙද්දී මෙහාට හැරිලා තියෙනවා. හොඳට බලන්න මේක තියනවාද කියලා. දැන් එහෙදිත් මිරිඟුව නිසා ජලය වගේ යාට පේනකොට නමුත් එයා ඒක දන්නේ පේන දේ තියනවා කියලායි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ නැගිනහිර පැත්තට හැරෙන්නේ අර තුන් පැත්තෙන් වතුර ගලක් තියෙද්දි. දැන් ඒ පැත්තෙත් බලාගෙන ඉන්නේ මිරිඟු නිසා ජලය වගේ පේනකොට පේන දේ තියෙනවා කියලා. දැන් හත් මෙයා මැදින්දි හතර පැත්තෙම වතුර වලක් මැද්දින්දි ඉන්නවද නැද්ද? හොඳට තනියම හිතලා බලන්න. දැන් මෙයාගේ ලෝකේ ශුන්‍යද හිස්ද වතුර වලින්? තේරෙනවද මං කියපේ? හොඳට හිතන්න නෝනේ. දැන් හැම වෙලාවෙම බාහිර මිරිඟු නිසා ජලය වගේ Tamanටයි පේන්නේ. නමුත් Tamanට පේන්නේ කියලා දන්නේ නැතුව බාහිර තියෙන්නේ කියලාම හිතාගෙන නම් ඉන්නේ. අනිත් පැත්තට යනකොට දැන් මෙහි වතුර තියෙනවා කියලා හිතාගෙන අනිත් පැත්ත බලන්න වෙන්නේ. බලනකොට තියෙනවා කියන එකෙන් ඉන්නේ. එහෙදිත් ඔය මෝඩකම වෙනවනะ. ඊගව තැනට යනකොට මේ දෙකම තියෙනවා කියන මට්ටම හිටිනවනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව නිසා සංඛාර රැස් වෙනවා මෙහෙට. අන්තිමට ගත්තාම වතුර වලක් මැද්දේ ඉන්නේ. තේරෙනවා නේද? එතකොට ඔන්න ওই සිද්ධියයි දැන් අපිට වෙලා තියෙන්නේ. මේ පැත්ත බලනකොට මේ ආයතන ටික නිසාම අපිට පේනවා. නමුත් මිරිඟු තිබුණු තැනක වගේ සුද්‍රාෂ්ටකයේ තියෙන තැනක මේ ඇහිම් බලනකොට අපිට පේනවා කියලා අපි දන්නේ නැතිකම නිසා මේ තියෙන දෙයක්ම බලාගෙන ඉන්නකොට අපි අනිත් පැත්ත හැරෙන්නේ මේ පැත්ත තියෙනවා කියලා හිතාගෙනයි. දැන් ඒ පැත්තේ සුද්‍රාෂ්ටකයේ තියෙන තැන මේ ඇහිම් බලනකොට ආයතන ටිකට අපිට ලෝකෙම ඇවිල්ලා පේනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒක ඇත්ත නොදන්න නිසා තියෙන දේ දකින්නවා කියලා. ඊගාට දෙවෙනි පැත්ත අපි බලනකොට මේ දෙපැත්තම අපිට තියෙනවා. අන්තිමට හතර පැත්තක්ම තියෙන මනුස්සු ගොඩාක් මැද්දේ අපි මේ දැන් ඉන්නේ හැමදාම. දැන් අපිට කියන්නේ ශුන්‍යයි කියලා ලෝකේ. අනිමිත්තයි කියලා අපිට කියන්නේ. නේද? අප්‍රණිදී කියලා කියන්නේ. මට ප්‍රාර්ථනා තියෙනවා අර වතුර වලට උණ තියන්න පුළුවන් අර සතාට. වතුර වලේ නිමිති තියෙනවා. මේ ඒකට ශුන්‍යයි කියන්න බෑ, නිමිති නෑ කියන්න බෑ. හැමතැනම නිමිති තියෙනවා එයාට. තියෙනවනේ. ඊට පස්සේ අපිටත් එහෙමයි, හැමතැනම නිමිති තියෙනවා. දැක්කපු දේවල්, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩ, මිල මුදල් ඔය කොච්චර තියෙනවද? නිමිති තියෙනවා. ප්‍රාර්ථනා තියෙනවා. ප්‍රණිදි කියන්නේ. එතකොට අසුඤ්ඤයි අපේ ලෝකෙ. ඕන තරම් හිස් නැහැ. දැන් ඔය මිරිඟුවේදී පළවෙනි තැන මෙහෙම බලනකොට ජලය වගේ පේනකොට මිරිඟුව තියෙන තැනක ජලය වගේ අපිටයි පේන්නේ කියලා දැන් දන්නවා. කියන්නකො දෙවෙනි පැත්තට හැරෙනකොට දැන් අපිට නෙපෙවුණු ජලය වගේ ඒක දැන් නැහැ කියලා අපිට ඉබේමයි තේරෙන්නේ. දැන් ඊගා පැත්තට හැරෙනකොට මිරිඟුව නිසා අපිටයි පේන්නේ. ඔන්න එතනත් අපිටයි පේන්නේ. අනිත් පැත්ත බලනකොට අන්තිමට නැගෙනහිර පැත්ත බලාගෙන ඉන්නකොට මිරිඟුව නිසා ජලය වගේ අපිට පේන්නේ. හතර පැත්තේම ජලය කියන නිමිත්තෙන් අනිමිත්තයි අපි දැන්. හතර පැත්තේම ජලය කියන ධර්මතාවයෙන් ශුන්‍යයි අපි. හිස්. නමුත් චිත්තචෛසික නිසා උපන්න එකම නිමිත්තක් විතරක් පේනවා අපිට. දැන් මිරිඟු තියෙන තැනක ජලය වගේ පේනවා කියලා නුවණ එදිච්ච එක ස්කන්ධ ටිකක පිහිටලා අනිත් හැම ධර්මතාවයෙන්ම ශුන්‍යව ඉන්න පුළුවන් නේද අපිට? ඒ වගේම අපි දැක්කොත් ආයතන ටික නිසා ලෝකයේ මේ උපදිනවා කියලා. එළඹ සිටපු දවසට අනිත් හැම ධර්මතාවයන්ගෙන්ම ශුන්‍යයි. දැන් හිස් බවක් තියෙන ශුන්‍යතාවයක්. මේ එක්ම අරමුණේ අශුන්‍යතාවයක් තියෙනවා. ඒකෙද ආයතන ටිකට ලෝකේ තමන් තුල ඉපදිලා කියලා බාහිරින් මිදිලා ඉන්නවා. ඔන්න ඔය වගේ තැනකට ආවොත් විතරක් බද්ධය කරත්ත කියලා කියනවා. එකලාව හැසිරෙනවා කියලා. අපි මේ දහහක් එක්ක හිටියත් ඉන්නේ තනියම එතකොට. නමුත් ලෝකෙ තුල ගත්තාම තනියම හිටියත් ඉන්නේ දහහක් එක්ක අපි. ලෝකෙ තුල අපි හිතාගෙන තනියම ඉන්නේ කියලා නෑ, අපි 1000ක් විතර එක්ක ඉන්නේ. මේ දෙව අපි කැලේක හිටියට අම්මලා ඉන්නවා, තාත්තලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙනවා, ඔයයි ඉන්නවා කියලා නේද ඉන්නේ. තනියම හිටියත් ඉන්නේ 1000ක් එක්ක. මේ වගේ අරමුණකට හිත තියලා, දර්ශනයකට හිත තියලා බලු 1000ක් එක්ක ඉන්නවා කිව්වොත් ඉන්නේ තනියම. එයා දන්නවා මේ ඔක්කොම ආයතනයට මැවිච්ච දෙයක් කියලා. එතකොට ඔන්න ඔය වගේ ඉස්සෙල්ලා දර්ශනය දකින්න ඕනේ. කිසිම වෙලාවක තමන්ගෙන් පරිබාහිරට හිත තියන්න හිත අහුවෙන දෙන්න එපා. කර්මයන්ගේ ලක්ෂණය තමයි හොඳට බලන්න. කර්ම රැස් වෙන ලක්ෂණය බලන්න. හැම වෙලාවෙම රූපයක් පේනවා නම්, සද්දයක් ඇහෙනවා නම්, ගඳ සුවඳක් දැනෙනවා නම්, තමන්ට බාහිර අරමුණක් අහුවෙන බවක තියෙනවා නම් දකින්න මේ නිමිති කියලා, මේ කර්ම කියලා නැවත උපදින්න තියෙන හේතු ටික කියලා දකින්න. බාහිරය නිසා තමන්ට පේන්නේ කියන මට්ටමක ඒ කියන්නේ සිහි නුවණ තමන් තුල තියාගෙන නම් ඉන්නේ. තමන් තුල තියාගෙන නම් ඉන්නේ. එහෙ නිසා මෙහාට එන්න පුළුවන්, මෙහෙන් එහාට යන්න බෑ. මේ විදිහට පේනෙන බව, ඇහෙන බව, දැනෙන බව තමන්ට ලැබෙනවා. තමන් තුල හටගෙන නිරුද්ධ වෙනවා කියන ලක්ෂණයක ඉන්නකොට බාහිර නිමිති අතහැරෙනවා. මෙන්න මේක තමයි කර්මය අතහැරීමේ ලක්ෂණය. ඔන්න ඔය වගේ ඉස්සලා දර්ශනය කියන එක දැනගන්න ඕනේ. ඔන්න ওই දර්ශනයට තව උපමා එක්ක තව ගොඩාක් කරුණු තියෙනවා මම ඒක මතක් කරන්න. මුලින්ම තේරුම් කරගන්න ඕනේ දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සහ වස්ස දසන තයස්ස ධම්මා යහිතා භවಂತಿ. ඒ දර්ශනයත් හා සමගම ධර්මතා තුනක් දුරු වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මෙන්න මේ දර්ශනය කියන එක බුද්ධහමෙන් පෙන්වන්නේ එච්චරට ගැඹුරුයි. එතකොට මේ දර්ශනය කියන්නේ මොකක්ද? ඒකට හේතු තව නොයේක් පැති තියෙනවා. මම ඒවෙන් ඔක්කොගෙම එක එක පැති වලින් කියන්නම්. මෙන්න මේ ඉස්සල දර්ශන කුසල වෙන්න. දර්ශනය කියන එක දැනගන්න. තාම දකින්න බෑ දැනගන්න. දැනගත්තට පස්සේ ඔගොල්ලෝ අහලා ඇති සෝතාපට්ටි අංග කියලානේ. අංග හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ. ඒ ටිකෙන් හම්බ වෙනවා අපිට දර්ශනේ අහගන්න. ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසෝ මනසිකාරය කියන දෙකට තමයි සීලයක පිටලා හිත වඩනවා කියන එකට තමයි ධර්මානුධර්ම ප්‍රතිපatti කියන්නේ. සීලයක පිටලා හිත වඩමින් අහගත්ත විදිහට හිතනවා තමයි. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය. අන්න එතකොට තමන්ටත් මේ කාරණාව පේනවා. පේුණාම කියනවා සෝතාපන්නයි. දර්ශන සම්පන්නයි, දිට්ටි සම්පන්නයි කියලා. ওই දිට්ටියේ ඇති වෙන්න ওই අංග හතර එකතු වෙන්න ඕනේ. ඒ අංග හතරේ මුල් දෙක තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණි. අපි කියමු දැන් කල්යාණ මිත්‍ර ඇසුර මේ දර්ශනය අහගන්න හම්බ වුණා. අහගත්ත කියලා පේන්නේ. ඊට පස්සේ සීලයක පිළිලා ඊට පස්සේ තමයි මේ සීලිය වුණේ. ඊට පස්සේ තමයි සමාධිය වුණේ. සීලයක පිළිතුර සමාධි වඩවල නුවණින් හිතනවා. එකයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය. ඔන්න ඔහොම සීලේක පිහිටලා චිත්ත සමාධියක් ඇති කර ගනිමින් මේ අහකට දර්ශනය ටික ටික හිතනකොට කිසිම සැකයක් නැතුව තමන්ටත් පේනවා මේක මොනතරම් ඇත්තද කියලා. දැන් අපිට අද කිව්වට මොන විදිහටවත් විශ්වාස කරන්න බෑනේ. මේ පේන දේ තියෙනවා, තියෙන එක පේනවා නෙමෙයි. පේන බව අපිට මේ ඇහැ නිසා අපිටයි පේන්නේ කියලා කිව්වට ඒක පේනවද? අද ගන්න විශ්වාසකින් විතරයි. තමත් ওই විශ්වාසය තුල කෙසේද කොහොමද වෙන්න පුළුවන්ද කියන අවිශ්වාසෙමයි වැඩි. ඉතින් හිත සීලයක පිටලා හිත වඩවඩ තමුණුත් හිතන්නයි මේ කාරණාව ප්‍රකට වෙන්නේ. එතකොට කිසියම් සැකයක් නැතුව තියෙන ලෝකයක් නෙමෙයි පංච උපාදානස්කන්ධ ලෝකය. ලෝකය කියන එක මේ ස්කන්ධ පංචකයකට උපන්න එක කියන නුවණ එනවා. පංච උපාදානස්කන්ධය කියනකොට බාහිරේ බලන්න එපා. එහි රූපය හතර ස්කන්ධයක් මෙහි තියෙන්නේ. තම පංච උපාදානස්කන්ධ ලෝකය කියනකොට තමන් තුල උපදින මට්ටම තියෙන්නේ. එහි රූපය මුල් කරගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තුල ලෝකය ඇති වෙච්ච හැටියටයි පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. අපි අද දකින්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ බාහිරෙන් දකින්නට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම බාහිරෙන් දකිනවා. නමුත් ස්කන්ධ පහ බාහිරෙන්ද තියෙන්නේ? එහෙනම් පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක දකින්නේ තමන් තුලින් නේද? එතකොට මේ සීලය කියන එක ඕනේ වෙන්නේ මෙන්න මේ අන්ත දෙක අතරලා දර්ශනකින් යුක්ත කෙනා සිල්වත් වුණොත්. එතකොට එයා සිල්වත් වෙන්නේ ඇයි? සිල් ගත්තාම සිල් ගත්තේ මොකක් සඳහාද කියන කාරණාව දන්නවා. සිල් ගත්තේ හිත සමාධි කරන්න. ඇයි හිත සමාධි කරන්න? මෙන්න මේ ඇත්ත දකින්න. ඇයි මේ ඇත්ත දකින්නේ? මෙන්න මෙහෙම දැකපු දවසට මේ එක අරමුණකවත් ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ රැවටෙන්නේ නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහ නැ ආශ්‍රව නැ කිලිස් නැ. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායාසයන්ගෙන් මිදෙනවා. මේ ජරා මරණයන්ගෙන් මිදෙන්න පුළුවන් කියලා විමුක්තිය දන්නවා. මේ දුකෙන් මිදෙන්න පුළුවන් මේ වගේ ඇත්තක් දකින්න කෙනාටයි මේ ඇත්ත දකින්න පුළුවන් හිත සමාධි වෙන කෙනාටයි, හිත සමාධි කරන්න පුළුවන් සිල්වත් වෙන කෙනාටයි කියලා මේ දර්ශන එකටම ජරා මරණයන්ගේ මිදීම දක්වාම හැපිලා පවතිනවා. ඔන්න ওই ටික දැනගෙන ඉවර වෙලා භාවනා කරන්න ඕනේ, අපි සිල් රකින්න ඕනේ. තව සිල් රකින එක ගැන සීලයේ ප්‍රභේද ගැන තියෙනවා කියලා දෙන්නම්. නමහා මාට විවේකයක් දෙන්නේ කිව්වා. එහෙනම් මේ ගිලම්පස එහෙම වළඳන්න ඕනේ. නම් හැමාරට පොඩ්ඩක් සංකරන්න කිව්වා. දැන් අපි ටිකක් වෙලා නතර කරමු. ඔය මම මුලින් මතක් කරපු ටික අපහැදිලි නම් මම වෙන පරියායකින් වෙන ක්‍රමයකට වෙන න්‍යායකින් ඕකම ආපහු මතක් කරන්නම්. දර්ශනයේ ඉඳලා මේ ටිකට එන හැටි දර්ශනය ගැන
අපි අර ලබත් එක දින අපි හිතාගෙන ඉන්නේ ඒක ජරාවයි මේක කුණුයි අමිච්චල බලනකොට ඒවත් එලමන්ට්ස් එලමන්ට්ස් කාහෙන් මගේ පිටලා රූප එකක් හදන්නේ වතුරෙන් මිස් කරලා මම ඒක හදන්නේ ඒව බලනකොට ඒක කඩලා කඩ යනකොට ඒවත් ධාතු බලනකොට මොකද නැති එහෙම මගේ ඇල්ලන්න බැරි කමක්
නැහැ ඔයක මෙහෙමයි පුද්ගල භාවයෙන් අපිට අල්ලන්න බැරි බව වෙන්න පුළුවන් නමුත් අපි එක දෙයක් හොඳට බලන්න ඕනේ ඇති වෙච්ච දෙයක නැති බව වැළීම නිවර නෙමෙයි. දැන් ඔය වැලි ගොඩ හරි කඩලා කඩලා නැත්තම් ඕනම දෙයක නැති බව අපිට දකින්න පුළුවන් නම් ඇති වෙච්ච දේ නැති වෙන බව බැලුවීම විමුක්තිය නම් ඇති වෙච්ච දේ නැතිවීම නිවර නම් 아무තින් භවනා කරන්න ඕනේ අපි ඔක්කොමලා කව ඉබේම නිවන් දකින්න. ඇයි මේ ඇහැ කන දිව නාසය ශරීරය මේව ඉතුරු නැතුවම නැති වෙනවනේ. එතකොට ඇති වෙච්ච දේ නැතිවීම බලලා බලපු එක නිවන් දකින්නවනම් මරණයෙන් පස්සේ බලන්නවත් බලනවා කියන තැනවත් රළු නැ වෙනවම ඉබේම ඉබේම නිවන. දැන් අපි වැලි ගොඩක් හරි නැතිනම් මගිය අතපය හරි නැත්නම් ඕනම දෙයක් කඩලා කඩලා මෙහෙම දෙයක් නැහැ කියලා බලනකොට ඇති වෙච්ච දේ බලලා 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 නැතිවීම බලනකොට ඒක විමුක්තිය වුණා නම් මම කියන්නේ දෙ බලන්න තාම ඒ තුල බලන්න පුද්ගල භාවය ඉන්නවා. නමුත් මරණාසන්න මොහොතෙදි පුද්ගල භාවයක් නැතුව ඉබේම වෙනවා. එතකොට ඉබේම නිවන් දකින්න වෙනවා. නමුත් ඇති වෙච්ච දේක නැතිවීම බැලීම නිවන නෙමෙයි. ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. ඔන්න ඔතනයි හොඳට වෙනස තේරුම් කර ගන්න ඕනේ. ගහක් ගන්න. ඔය ගහ අරගෙන දැන් ගහ හටගත් එක. කෑලි කෑලි කපනවා. කපලා හොඳට කුඩු කරනවා. වංගිඩියක දාලා කොටනවා. පෙනියරයක් අරගෙන පෙළනවා. ඔන්න එකක් පුච්චනවා. අලු ටිකක් පිඹල හරිනවා. නැහැ. දැන් ගහ කියලා ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඇති වෙච්ච දෙයක නැති බව බැලුවා. නමුත් මේ නිවන නම් දැන් අපි ඔක්කොම නිවන් දැකලා නැද්ද? නිවන් දැකලා. එහෙ එහෙම බැලුවා කියලා මෙහෙට මොකද උනේ කියලා බලන්න. අපි පිච්චර එකක් නම් බලලා ඇති වෙච්ච දේ නැති බව බැලුවා කියලා ඇති වෙන බව නැති වෙලා නැහැ. තව ගහක් ඇති වෙනවා කියලා ඇති වෙන්න පුළුවන් හේතුව මෙහෙ නැති වෙලා නැද්ද? තියෙනවා. එතකොට අපි අර උපමාවෙම ගත්තොත් ඇති වෙච්ච දේ නැති වුණා කියලා ඇති වෙන්න තියෙන හේතුව නැතිවෙලා නැත්නම් තව ගහක් ඇති. ආයෙත් ඒක කපල 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 බලනවා. කැපුවට ආයෙත් ගහ ඇති වෙන්න තියෙන හේතුව නැතිවෙලා නැත්නම් ආයෙත් ඇදී. හැම වෙලාවෙම ඇති වෙච්ච එක නැති කළාට ඇති වෙන බව නැතිවෙලා නැත්තම් ආයෙත් හට ගන්නෝනේ. මම ගහ කියන එක නැති කරන්න ඕනෙත් නැහැ. ඇති වෙච්ච එක නැති කරන්න ඕනේ ඇති වෙන හේතුව නැති කළොත්.
ඒක රාගයෙන් දෝෂයෙන් නේ
හේතු.
හදාගන්න.
එතකොට රාග දේශ මෝහ කියනකොට අපි දත යුතුයි අපි දන්නා වූ මට්ටම තුල හරියන්නේ නැහැ. ඒ කියන්නේ අද දන්න මට්ටමේදී රාග දේශ මොහ නැති කරන්න පුළුවන්. හොඳයි දෙවියෙක් වුණාම ඇති වෙන රාගය ඇති වෙලත් නැත්තම් කොහොමද අද නැති කරන්නේ? දැන් මේ කයට තණ්හාව නැතුව ඉන්න. ඊට පස්සේ දෙවියෙක්ගේ මට්ටමේ කයට තියෙන තණ්හාව කොහොමද විදර්ශනා කරන්නේ? දන්නේ නැහැ. බ්‍රහ්මයේ මට්ටමේ ශරීරයක් ඇති වුණොත් ඇති වෙන තණ්හාව කොහොමද විදර්ශනා කරන්නේ? මං හිතන්නේ මිනිසෙක් වෙච්ච මට්ටමේ අනිච්චාවෙන් බලලා බ්‍රහ්මයේ මට්ටමේ කෙලස් නැති කරන්න පුළුවන්ද? දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයේට කාම භූමි, රූප භූමි, අරූප භූමි කියන තුන් භූමියම එකවර අතහැරෙනවා. අද අපි විදර්ශනා කරන්නේ මනුස්ස මට්ටමට හම්බ වෙන දේක විතරක් නම් කෙලස් ගෙවෙන්නේ මනුස්ස මට්ටමේ හම්බ වෙන දේක විතරයි. ඒ කියන්නේ උදාහරණයක් ඇරියට මේ ඇහැට මට පේන්නේ මේ වගේ කයක නා. දැන් මේ මනුස්ස මට්ටමේ මේ වගේ කය අනිත්‍ය බැලුවාම මට නැති වෙන්නේ මනුස්ස මට්ටමේ කෙලෙසි විතරයි. බ්‍රහ්මික මට්ටමේ කයක් හම්බුනහම තණ්හාව ඇති වෙන එක තාම නැති වෙලා නැහැ. මොකද මේකේ ධර්මතාවයක් තියෙනවා. සංඥා සමාපත්තිය සහ නිරෝධ සමාපත්තිය කියලා ක්‍රම දෙකක් තියෙනවා. ලෝකෙ තුල තියෙන්නේ සංඥා සමාපatti වශයෙන් මේ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඒ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඒ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඔකට සංඥා සමාපatti වශයෙන් වෙන ලෝකෙ යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. නිරෝධ සමාපatti කියන්නේ එහෙම නෙමෙයි. නිරෝධ සමාපatti කියන්නේ මේ මට්ටමට අතහරින්නේ මම තව මට්ටමකට හිත තියලා නෙමෙයි. කෙලින්ම දර්ශනයකට හිත තියලා. අන්න ඕකමයි මම මේ නැවත නැවත කියන්නේ. මට කමක් නැහැ හරි ක්‍රමයේ අහුනොත් හරි ක්‍රමයට කරනවා නම් හරිමයි. මම කියන්නේ මොනවා හරි ක්‍රමයකදී අපිට ගෙවෙන්නේ නැත්තම් ඒ ටික ගෙවෙන්නේ නැමනේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලුත පැටව දාපු බුබලේ කිරි තියෙන දෙනකගේ අඟෙන් දෙව්වට කිරි ලැබෙන්නේ ඕනේ ඕනේ කියලා දෙව්වොත් එපා එපා කියලා දෙව්වොත් ලැබෙනවද? නැහැ. අලුත පැටව දාපු බුරුලේ කිරි තියෙන දෙනක් ගාවට ගිහිල්ලා එපා එපා කියලා දෙව්වොත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙව්වොත් ලැබෙනවා. කිරියෙන්ද සුදුසු නිසා. ඉතින් නිවන් දකින්න ඕනේ මේක නිවන් මාර්ගමයි කියලා හිතාගෙන අපි කළොත් ඒ මාර්ගයේ ඒ ක්‍රමයට නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් අනේ මාව නම් නිවන් දකින්න එපා නිවන් දකින්න එපා කියලා වචන කිව්වත් ඒ ක්‍රමයට නිවෙනවා නම් නිවෙනවමයි. ඒ නිසා මම මතක් කරන්නේ හැම වෙලාවෙම මේ දර්ශනය කියන එක ලෝකෙ තමන්ට තමන් තුළම ලෝකයේ පොද නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට එන්න අමුතුයෙන් කඩ කඩ බලන්නවත් කුඩු කර කර බලන්නවත් මොකද මේ හඳුනා ගන්න සිද්ධියක් තියෙන්නේ. බාහිර ආයතනයන්ට නැඹුරු නොවි බාහිර ද උපකාරයෙන් තමන් තුළ උපද නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනවා. අපි අහසට පොළොව වගේ ඉන්නේ මෙහි තමන් තුළ උපද නිරුද්ධ වෙන සිද්ධියකට බාහිරයට නැඹුරු වෙලා මේ ඉන්නේ. මේ ඉන්න ක්‍රමයේ වැරදි කියලා කියන්නේ. ඔය වැරද්ද හදාගන්න තුව මේ බාහිරයට වෙලා ඉඳගෙන මොන විදියට හිතුවත් අනිත්‍යයි කියලා හිතුවත් ඇතිවෙච්ච දේ නැති වෙනවා කියලා හිතුවත් කෑලි කෑලි කැඩුවත් කුඩු කෙරුවත් මොකද ඊට පස්සේ කොච්චර සිවුන්ද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම නිමිත්තංගෙම අනිමිත්ත කිසිම නිමිත්තක් නැති තැනකට ආවොත් ඊට පස්සේ අනිමිත්ත බව නිමිත්තක් කියනවා. දැන් අනිමිත්තෝ කියලා නිමිත්තක් නැද්ද එතකොට? කිසිම නිමිති නැහැ. ඊට පස්සේ පෙන්වන හැම රූපයක්ම කිසිම දෙයක් නැති ශුන්‍යතාවයක් තියෙනවා. ශුන්‍යයි හිස්. දැන් එයාව ශුන්‍යතාවෙන් අශුන්‍යයි කියනවා. දැන් ශුන්‍යතාවයේ තියෙනවා. ඒකෙන් අශුන්‍යයි දැන් කියනවා. ඒ ශුන්‍යතාවයේ ඇති ප්‍රතිසන්දියට යන්න කියනවා. ඉතින් නමුත් අපි හිතන්නේ කිසිම නිමිත්තක් නැති ශුන්‍යතාවයකට ගියොත් හරි. කිසිම නිමිත්තක් නැති අනිමිත්ත බවක් තිබුණොත් හරි කියලා. හොඳට මතක තියාගන්න ඔය අනිත්‍ය බව අනිමිත්ත බව කියන්නේ නිමිත්ත. දැන් මේ මුකුත්ම නැති සම්පූර්ණ හිස් බවක උගලට වටපිටාව වහුණොත් මොකද වෙන්නේ? නත්ති කිංචි කියන අරූපී බ්‍රහ්ම ලෝකෙක ඉදිනවා. ඒ නිසාමයි මම කියන්නේ මේ හැම වෙලාවෙම මේ බාහිරින් යන්න තැනක් නැහැ. බාහිර ලෝකෙට ගිහිල්ලා මොන විදිහටවත් යන්න බෑ. මොකද එහෙන් යන්න හදද්දි මෙහි පුද්ගලයා ඉතුරු වෙන ඉබේමයි. අපි අපේ හෙවණැල්ලව පා ගන්න හදනවා වගේ වැඩක් ඔය. යම් වෙලාවක අපිට කරන්න තියෙන එකම උපායයි මේ පූර්ව කර්මයට හටගත්ත මේ බඹයක් පමණ ශරීරයට නැඹුරු වෙලා මේ තුල ජීවත් වෙන්න ඕනේ. මෙහි පරිහරණය කරද්දී සිහිනුවන මෙහාට තියාගෙන ජීවත් වෙන මෙහි අල්ලන්නේ නැතුව. මෙතන තියෙන අවශ්‍ය ටික හිඳෙනකොට මේකත් අතහැරෙනවා. කල් ඇතුවම අපි බැහැර ආයතනේ අතහැරලා තියෙන්නේ. බැහැර ආයතනේ අතහැරලා මෙහෙට සිහිනුව නැතුව ජීවත් වෙනවා. මෙහි බැලුවට මෙහි ඉන්නේ. මෙහි අහුවෙලා නැහැ. කිසිම දෙයක් උපාදාන කරගෙන නැතුව ඉන්නවා මෙහි. මෙහෙට සිහිනුව. මේ තියෙන ටිකත් අතහැරනවා. කල් ඇතුවම මෙහි අහුවෙලා නැහැ. පහනක් නුනා වගේ නෙවෙනවා. දැන් අද අපි ඉන්නේ මෙහි හිටියට මෙහි අල්ලගෙන ඉන්නේ. මෙහි අතහැරනකොට මේ වෙයි ඉන්නේ අපි. ඒකයි මේ කියන්නේ. දැන් අපි හැම වෙලෙම මෙහෙ ප්‍රතිසන්දි වශයෙන් ආපු විඥාණයෙන් රූපයක් බලාගෙන ඉන්නේ. ඉතින් මේ විඥාණය මෙතන අතහැරෙනකොට කෙලින්ම ප්‍රතිසන්දි එතන. එක්ක සද්දයක් අහගෙන ඉන්නේ. ඝන සුවඳක් බලමින් ඉන්නේ. බාහිර ආයතනේ එල්ලිලා ඉන්නේ අපි මේ. මෙහෙ අපි මොකක් හරි අල්ලගෙන ඉන්නකොට ඉන්න අත කැපුවොත් ඉන්න හිටගෙන ඉන්න එක කැපුවොත් අපි එල්ලිලා ඉන්නේ ඒකේ. ඒ වගේ මෙහෙම රූපේ බලාගෙන ඉන්නකොට මෙහෙ අතහැරුණොත් මෙහෙ ඉන්නේ. නමුත් උපාය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහි පරිහරණය කරහට මෙහි ඉන්නේ අපි. සිහිය නුවණ තමන් තුලට තියාගෙන ඉන්නේ. ඒකයි මේ විදර්ශන මේ දර්ශනයෙන් කරන්නේ මේක. එතකොට මෙහි අතහරිනකොට මෙහි අහුවෙලා නැහැ. තියෙන ටිකත් අතහැරෙනවා කියනම් පුරාණ. පුරාණ ටිකත් අතහැරෙනවා නවන් නැති සම්භවං අලුතින් භවයකුත් නැහැ. එතකොට විරත් චිත්ත ආයතකේ බවස්මි නැවත භවයක නොයලුණු සිතින් අහුවෙලා නැහැ නැවත තන නිබ්බන්ති දිර යතයන් පුදීපෝ ඒ දිරයන් වහන්සේ නිවෙන පහනක් නෝවේ. අපි තව කරුණු තියෙනවා කතා කරමු. එහෙනම් ගිලම්බස ටික වළඳලා ඉන්නේ මේ මේකයි. දැන් ඔය කියන දේවල් වෙනවද නැද්ද කියලා ඔගොල්ලෝ සහිතකෝ හිතන්නේ හොඳට. මේ මම මේ ලොකු අර්ථයක් දැකලා කියන්නේ, කියන්නේ මේ අපරාධය අපිට එක්කෝ මේ කාම ලෝකේ ඉන්න ටිකටත් ඒ අරමුණු විඳින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නිවන් දකින්න තවත් ඇයි දැන් කෙරෙන්නේ නැති එකක් කරන්න ඇවිල්ලා අපරාධය ඒකත් අහක අඩුම ගානේ ටීවී එකක් බලන්න තියෙන අවස්ථාවක් අතර එක්ක ටීවී එකක් බලන්න එහෙම නැතිනම් ආපු එක හරියටම කරන්න. නෑ අර අනිවාර්ය මේ ජීවිතේ තමන්ට මේක ටික දුරක් යනකොට කිසි සැකයක් නැතුව තමන්ටමයි පේන්නේ. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරව අර න්‍යාය බලන්න ඔක්කෝ නිමිති අතහැරලා ඇතිවෙච්ච අනිමිත්ත බව කිසිම නිමිත්තක් නැති තැන බලන්න. දැන් අනිමිත්ත බව නිමිත්තක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනෝනේ. එතකොට අනිත්‍ය ඒවා ගැන කවර කතාවද? හැම කිසිම අරමුණක් නැති සම්පූර්ණ ශුන්‍යතාවයක්. දැන් ශුන්‍යතාවයෙන් අශුන්‍යයි. දැන් අපි ඊට පස්සේ ඔක්කෝම අතහැරලා ශුන්‍යතාවයකට ශුන්‍යතාවයෙන් මිදෙන්න කොහොමද? ඒ ශුන්‍යතාවයෙන් මිදෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. නමුත් ඉතින් මේ ක්‍රමයකට ගියහම මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි දැන් අනිමිත්ත බව, ශුන්‍යත බව මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා. අනිමිත්ත සමාධිය මේ ශාසනයෙන් බැහැර ඕන තරම් තියෙනවා. ශුන්‍යත සමාධිය මේ ශාසනයෙන් බැහැර ඕන තරම් තියෙනවා. ඒකයි කොහොම හරි අනිමිත්ත බව පිළිගන්නේ නැහැ. කොහොම හරි ශුන්‍යත බවක් හරියන්නේ නැහැ. අපි ඒව ගැන කතා කරලා දෙන්නම්කෝ අද දවසේම ගිලම්පස ටික අලුතෙන් එන්නේ.